අවසර භාවනාව තුන් ආකාරයක් ගැන විස්තර කරලා ඒක ඉතාමත් වටිනවා මේ ජීවිතේ වෙනස් කරන තරමට වටිනා දහසක් ඒක තව චුට්ටක් විස්තර කරත් හොඳයි කියලා හිතනවා.
කොයි කොටසද මේ විස්තර කෙරෙන්න ඕනේ තව?
මනෝ භාවනාව අපි ගැන හැමදාම කතා කරන මාතෘකාවනේ. කාය භාවනාව කියන වචනේ අඳුනාගීම තමයි වචනකමක් තිබුණේ. මොකද අපි මෙච්චර කාලයක් අපි ඒක හිතරගෙන තිබුණේ නැහැ ඒක භාවනාවක් හැටියට.
ඕ මේ කාය භාවනාව වේ කොටස් දෙකක් විදියට විස්තර කරේ. එකක් තමයි අපි අයෙන් කයක් අයයි ලෝකයයි අතර ගනුදෙනුවක් කරනවනේ. කියන්නේ ලෝකෙන් අපි කෑම බීම ගන්නවා, දුස්ම ගන්නවා, ඉන්න තැනක් ලෝකෙන් ගන්නවා, බෙහෙත් ගන්නවා. ඉතින් ඒ එහෙම ගන්න නැතුව කායට ඉන්න බෑ. හිතකට නම් පවතින්න පුළුවන්, කායකට පවතින්න බෑ. අනිවාර්යයෙන්ම පරිසරයෙන් ඔය ටික ගන්නට වෙනවා. ඒතර ඒ ගැනීම පරිසරයට හානියක් නොවන, පරිසරයේ විනාශ නොවන, පරිසරයේ රැකින විදිහට කරගන්න පුළුවන් නම් ඒක උන කාය භාවනාවට ඇතුළත් එක කොටසක්. පරිසරය සමග කරන ගනුදෙනු. ඒකම අපි විතරක් නෙමෙයිනේ මේව ගන්න ඉන්නේ තව පිරිසින්. ඒ ඇයිද කියලා අපිට තරම් පහසුවෙන් ගන්න බෑ. විවිධ හේතු නිසා. ඒ අපිට ගන්න පුළුවන් නම් ඒ අරගෙන අර බැරි අයත් එක්ක බෙදා ගැනීම එකත් කාය භාවනාව දෙන්න. දානේ කියන්නේ පරිත්‍යාග. ඒ දෙවෙනි කොටස තමයි කය පුහුණු කිරීම. අභාවිත කයකුයි, කියන්නේ භාවනා නොකල කයක්, ආ භාවනා කළ කයක් කියලා වෙනත් දෙකකට බෙදන්න පුළුවන් කය. භාවිත කායක ලක්ෂණේ තමයි කායික ඔය අවශ්‍යතා ඉවසන්ට පුළුවන්. බඩගින්න කායික අවශ්‍යතාවක් ඉවසන්ට පුළුවන්. කිසියම් දුරකට වේලක් හෝ පැයක් එකක් හරි වේල් දෙක තුනක් හරි දින කීකක් හරි ඒක පුහුණු කරලා යන්න පුළුවන්. එහෙම ඉවසන්න. තිබහත් ඉවසන්න පුහුණු කරන්න පුළුවන්. මේ අත්තිකල මතානුයෝගී නෙවෙයි. ඒ අත්තිකල මතානුයෝගීට වැටෙන්න එපා. කය පුහුණු කිරීම. නමුත් කිසියම් සීමාවක් ඇතුලේ විශේෂයෙන් අපේ භාවනාවට අදාළ වෙන වාඩි වෙලා කරන පරියන්කේට සක්මනට අපි තුන් දවසක් අද දවස් භාවනා කරනවා කියලා වෙන් කරන්. ඉතින් හැබැයි ඒක කරගන්න බෑනේ අර කායික අවශ්‍යතා වලට ප්‍රමුඛස්ථානය දෙනවා නම් ඒක අඩු කරලා අවම කරගෙන ඉවසගෙන කල් දාගෙන ඉන්න පුළුවන්. ඒක පුහුණු වෙන්න ඕන. ඉරියව්ව පුහුණු කරන්න ඕන. විනාඩි 45ක් හරි අඩුම ගානේ විනාඩි 45ක්වත් පරියන්කේ ඉන්න පුළුවන්කම ලැබෙන්න ඕන. ලැබෙන්න ඕන කියන්නේ කොහෙන්වත් ලැබෙන්නේ නැහැනේ. ඒක පුහුණුව තුළින්, අදිස්ථානයේ වීර්ය ඉවසීම තුළින් තමයි ඒ භාවිතයේ තුළින් තමයි ලැබෙන්නේ. භාවිත කය. ඊළඟට බලන්න භාවනා කල් දාන මොනතරම් ආරණා තියෙනවද ටිකක් අද ඉස්සෙල්ලා. අද ඇන්නට මහන්සි නිදිමත. දැන් මේ හැම අවස්ථාවකින්ම හැම හේතුවකින්ම අය තව තව අභාවිත වීමක් තමයි වෙන්නේ. තවත් අය අභාවිත තත්ත්වයකට. මේ වගේ අවස්ථාවල බලන්න මෙයාට බැරිද මෙයාට ට්‍රේනින් එකක් දෙන්න. අයට ඒක අපේ අතේ තියෙන එකක්. අය උපදුනේ අපි දන්නවනේ කිසිම මේ හැකියාවක් කියන්නේ. විඳින්නවත් බැරුවනේ කයි උපදුනේ. මේ පුහුණු කිරීම නිසානේ ඇවිද්දේ. දුවන්න පුළුවන් උනේ, පනින්න පුළුවන් උනේ. ඒ පුහුණුවේ ප්‍රතිඵලයක්. ඒතර තව නැවතිලානේ අපිත් නෝ දැන් හරි කයි පුහුණු කරන්න කියලා ටික පුහුණු කළා තියෙනවා. නෑ නෑ, ඒ පුහුණු කළා තියෙන්නේ සංසාරේ ඉන්න ඕනේ. මේ සංසාරේ ඉන්න ඕනේ ප්‍රමාණයට තමයි ඔය කයි පුහුණු කළා තියෙන්නේ. යන්න ඕනේ ප්‍රමාණයටත් පුහුණුව තියෙනවා. ඒක ඉතින් පස්සේ පටන් ගන්න. ඉතින් පස්සේ කියන්නේ දැන් ඒක ඉවරයි කියලා නැවතින් දෙපා. දැන් තියෙනවා තව පටන් ගන්න. ඒත් ඒක තමයි ඔය කායික සීම දරා ගැනීම. සීමාවක් ඇතුළේ අසීමිතව දරා ගන්න බෑ කායික කිසිම වේදනාවක්. කිසිම බඩගින්නක් අසීමිතව දරා ගන්න බෑ. මෙතනම ඒක වැරදි. සීමාවක් ඇතුළේ පුළුවන්. ඒ සීමාව ටික 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 එහාට ගෙනියන්න. ඒ අංශ දෙක තමයි පළවෙනි අංශයේ කය දරා ගැනීම පැත්ත වේදනා අවශ්‍යතා දරා ගැනීම. සතුටින් දරා ගැනීම. දස්මිතිකාගෙන නෙවෙයි සතුටින් කයට පුළුවන් වෙන්නේ දරා. ඒකයි වැදගත්. ඊළංකානේ පරිසරයත් එක්ක කරන ගනුදෙනුවේදී පරිසරයට අවමහානියක් වෙන විදිහට ආ පරිසරය රැකෙන විදිහට ඒ ගනුදෙනු කිරීම සහ ඒකෙම උපාංගය තමයි ඒ ගනුදෙනු අපි තරම්වත් කරගන්න බැරි පිරිස එක්ක මේ අපේ පුළුවන්කම් බෙදා ගන්න. උතුමාට පැහැදිලිද ඒක?
එහෙමයි. බොහොම පිං අද ඉගෙන ගත්ත දෙයක් මේ වචනේ. ඒක නිසා මම ඒකයි වැඩි ප්‍රසාරයක් ඇහුවේ. බොහොම පිං.
තෙරුවන් සරණයි පුල් සර්.
ඔව්.
දැන් අපි මේ බෙහෙතේ වටිනාකමත් මේ බෙහෙත පානය කරන්න ඕනේ ආකාරයත් ඔබතුමාත් ගොඩක් ආධ්‍යාත්මික ගුරුවරුත් පෙන්නලා දෙනවා. නමුත් අපි මේක ගොඩක් දෙනෙක් මං හිතන්නේ මේක උදාසීනයි මේ බෙහෙත ගන්න මේක කල් දදා ඉන්නවා. ඉතින් ඒකට ඇත්තටම හේතුව මේ සංසාර රෝගය ගැන අපි හරියට තේරුම් ගන්න මේ දුක ගැන තේරුම් ගන්න අපේ ප්‍රඥාව මදිකමද මෙහෙම වෙලා තියෙන්නේ කියන එක.
ඔව්, ප්‍රධානම හේතුව ඒ ඔබතුමා කියූ කාරණේ තමයි මේ තියෙන පරපතලකම අපි තාම ඔළුවට අරගෙන නැහැ. එන ඕනේ වෙලාවක මේක සනීප කරගන්න පුළුවන් කියලා ඕනේ වෙලාවක බේතක් ගන්නවනේ. වෛද්‍යවරුත් ඉන්නවා, බේතත් ගන්නවා, බේත් ගන්න තැනක් තියෙනවා. ඒ නිසා ඕනේ වෙලාවක අපිට ගන්න පුළුවන් කියලා හිතනවා. ඒ විශ්වාසයක් තියෙනවා. මේ විශ්වාසය තියලා තියන්නේ විශ්වාසය තියන්න බැරිම දෙයක්. හොඳට බැලුවොත් ඒ ඊළඟ මොහොත ගැන විශ්වාසයක් තියන්න බෑනේ. කාලය ගැන. දැන් මේ කාලය ගැන තමයි විශ්වාස කළේ. මොනවා ගැන විශ්වාස කළත් ආලය ගැන තමයි විශ්වාස කරන්නේ. අපහසු ඊළඟ මොහොතක් එයිද නැද්ද, එනකොට මම ඉඳීද, මට ඇස් පෙනෙයිද, කන් ඇහෙයිද, වාඩි වෙලා ඉන්න පුළුවන් වෙයිද, කන්න තියෙයිද, රටේ කලබල තියෙයිද, මේ ආලය පැත්ත විශ්වාසයක් නැන්නේ. අවිනිශ්චිත. මේ අවිනිශ්චිත බව අමතක කරලා නිශ්චිත කරගෙන ආලය නිශ්චිත කරගන්න. ඒ නිසා කල් දාන්නේ නිසාම පිට කියලා දවසක් තියෙයි. නැත්නම් කොහොමද ඒකට කල් දාන්නේ? පිට කියලා දවසක් තියෙනවා කියන ඒ සිතිවිල්ල තදින් ගන්න නිසානේ හෙටට කල් දාන්නේ. මෙහෙට කියලා දවසක් තියෙයිද නැද්ද? අපි ඉඳීද නැද්ද? හිටියත් අපිට පුළුවන් වෙයිද බැරි වෙයිද? ඒකත් කියන්න බැහැ නිශ්චිතයි. මේ අවිනිශ්චිත වූ කාලය පිළිබඳ නිශ්චිත හැඟීමක් ඔය කර්මය හා විපාකය විසින් දෙනවා. ඒක අල්ලගත්තාම එනවා හැඟීම. ඒක තමයි භයානකම. කර්මයේ විපාකයයි හොඳ කර්ම කරාම එහෙම පුළුවන් වෙනවා වගේ විශ්වාසයක් එනවා. හොඳ කර්ම කරාම හොඳ කාලයක් එනවා. කියන්නේ මොනවද? හොඳ පිටරලා මේ හිමිනා කුණ්‍ය කම්මේන ආමිකාල් සම්පත කියනවන්නේ. ඒ සත්පුරු ශාස්ත්‍රය ලැබිලා අපිට ඒව නිසා විශ්ව කර්මයේ ඔය පින් කරන්න එන්නේ ඔය විශ්වාසය තමයි. අපිට එහෙම අද නොකලත් කමන්නේ. හිත එහෙම දවසක් එයි. අදටත් වැඩිය හොඳ දවසක් කල්‍යාණ මිත්‍රයන් ඉන්න. නිරෝගී දින. හොඳ පරිසරයක් තියෙන. ඉතින් එහෙම විපාක තියෙයි. විපාක නැත්තේ නෑ පිනේ කර්ම විපාක තියෙනවා හැබැයි ওই ටික ඔක්කොම එකතු වෙලා මේ හරියටම අපිට ලැබෙයිද එකම දවස එකක් එක දවසක ලැබෙයි විපාක ඊළඟට ඒ තව දවසක ලැබෙයි කල්යාණ මිත්‍රය හම්බෙන දවසේ අපිට වෙලාව තල වෙලාව ලැබෙන්න අපි මොකක් හරි අපාපයක් කළා අපේ කල්යාණ මිත්‍රයෙක් ලැබෙන්න පිනක් කළා ඊළඟට මේ පින් දෙකම එකතු වෙලා එක දවස විපාක දුන්නා ඕනේ කම නැති වෙන්න පුළුවන් එදාට. ඒ මොකක් හරි පාවක විපාකය ඕනේ එකතු වෙලා එදාට. ඕනේ කම නැහැ. ඒ ඕනේ කමයි වෙලාවයි කල්යාණ මිත්‍යා මේ තුනම එකතු වුණත් අසනීපයක් ඇදෙන්න පුළුවන්. ඉතින් මේ ඔය ටික ඔය කර්මය ගැන හිතනකොට මේ හිතන් දෙපා කීප මාත්‍රකාවලින් එකක්. මෙහෙම සියල්ල එකට එකතු වෙලා මේ භාවනාව මේ ට කම්බේත නිකම්ම පෙවෙන එහෙම පරිසරයක් නම් හැදෙන්නේ නැහැ. ඒක ලස්සන හීනයක් විතරයි. ඒ හීනේ නම් එහෙම එකක් නෑ කොහෙවත්. වෙලක් නෑ. ලැබෙනවා නම් කිසියම් හොඳ කාලයක් ඒ මේ කාලේ තමයි. දැන් අපිට ලැබිලා තියෙන්නේ. ඊට වැඩි මොනවද? ආය ලැබෙන්නේ. ඊට වැඩි නම් ලැබෙන්නේ. එහෙම හිතුවොත් මේ තමා අන්තිම අවස්ථාව. අන්තිම අවස්ථාව මේ පළවෙනි අවස්ථාව නෙමෙයි. අපි කියොත් මේ පළවෙනි අවස්ථාව එක මගරේ තමයි දෙක තියෙනවා. නෑ. මේ තමා අවසාන අවස්ථාව. ඒක වෛද්‍යවරු බීද බෙහෙත දෙයිද ස්තන්නේ. ඉතින් ඒ නිසා මේ තමා ද්‍රව්‍ය ධාමේ තරම බුදුන් වහන්සේ දීපු අවවාද කල්දාන්ටකම් අත් විවේක ගන්නට කල්දාන්ටේට අරපෙන්නේ වනාන්තර ගස් මුල් ඉස්තැන් යන්න ගිහිල්ලා මේ බේත ගන්න කල්දාන්ටපා කල් දැම්මොත් පසු තැවෙන්නේ ප්‍රමාද වී පසු තැවිලි නොවන්න. දැන් අපි වැඩිපුර බේත ගන්න අයව තමයි ආශ්‍රය කරන්නේ. සත්පුරුෂයන් කියන්නේ හොඳ ආයතු නෙමෙයි හොඳ නා යයි බෙහෙත් ගන්න. ඒ කියන්නේ හොඳ ඉන්නේ තවත් හොඳ වෙන්න උත්සාහ කරන කෙනෙක්ව තමයි ආශ්‍රය කරන්නේ. හොඳයි ඉන්නවා. බොහොම හොඳයි ඉන්න හැබැයි අය හොඳ ඇත්තට නැවතිලා ඉන්නේ. හොඳ කෙනෙක් ඇත්ත හොඳයි සමාජයත් හොඳයි කියනවා තමන්ටත් තේරෙනවා තමන් හොඳයි. එයා නැවතිලා ඉන්නේ. එහෙම කෙනෙක් අපි ආශ්‍රය කරොත් අපිත් නවතිනවා ඉන්න තැන. එහෙම නෙමෙයි. තවත් එයා උත්සාහ කරන කෙනෙක්වම තමයි ආශ්‍රය කරන්නේ. නැවතුණු කෙනෙක් ආශ්‍රය කරොත් කොච්චර හොඳ කෙනෙක් වුණත් එයා මොනතරම් සත්පුරුෂයෙක් වුණත් ඒකෙන් අපිට උදව්වක් වෙන්නේ නැහැ. සපාරේ යන කෙනෙක් වම විතරම ඇසුරු කරනවා.
ගුරුතුමනි දැන් අර මහා සතිපට්ඨාන සූත්‍ර වගේ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ මුලින්ම සසර බය ඇති කරන්නේ මම හිතන්නේ මේකේ මාර්ගයේ යෑම උනන්දු කෙරෙවීම නේද ගුරුතුමනි?
අනිවාර්යයෙන්ම දැන් ඔය මේ දේශනා බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා බොහෝමයක් දේශනා පටන් ගන්නකොට පටන් ගත්තේ එක වචනයකින් ආමන්ත්‍රණය කළා වික්කවේ වික්කවේ කියලා. එතකොට අපි ඒක පරිවර්තනය කරනවා භික්ෂූන් වහන්සේලා විදිහට. ඇත්ත. හැබැයි මේකේ තියෙන අර්ථය මොකද්ද? සසර බිය දක්නා තැනැත්තා. ඒ වික්ක වේදිකු කියන වචනේ දෙන බොහොම ධාර්මික අර්ථකථනයක් තමයි සසර බිය දක්නා තැනැත්තා. දැන් එහෙම බණක් පටන් ගන්නත් කියන්නකෝ. දැන් අපි එහෙම පටන් ගන්නෑ කියන්නේ ශ්‍රද්ධාවන්ත පිටපත්නි. කල්‍යාණ ඉනි එහෙමනේ හොඳ තැනක තියලා පටන් ගන්න. එනේ සසරට බිය වූ ඇත්තනි එහෙම පටන් ගත්තොත් නේ මේක ලොකු වෙනසක් තියෙනවා ඒ දේශනේ නේ. එහෙම කරන්න වටිනවා දේශනේ. මේ බය කරලම නෙමෙයි. ඒ බිය කියන එක බිය විය යුතුයි කියන කාරණා. බිය වූ කෙනාට තමයි මේ ආර යන්න ඕනේ කමෙන්. දෙදේට බය වුණු කෙනානේ බෙහෙත් ගන්න. ලෙඩේ බය කරගෙන ඉන්න හදන කෙනා බේත් ගන්න. ඉතින් ඒ කාරණේ හරිය වැදගත්. අපි බණක් අහන්නත් ඕනේ. ඒ ඇඟීම ඇති කරගන්න. නිසා බය කියන එක මේ එක ඍණ හැඟීමක් නේ බය. ධනාත්මක හැඟීමක් නෙමෙයි බය කියන්නේ. හැබැයි එහි මේ ඔය දහමේ එක්තිය ධනාත්මක පැත්තට ගේනවා. එකකදී ඒක අවස්ථාවක් තමයි පවට බිය වෙන්නේ. බැරි කරන්න බය වෙන්නේ. ඒ බය ඒ හොඳ බයක් විදිහට තමයි ධහම ගන්න. දේව ධර්මයක් විදිහට. දේව ධර්මයක්. දෙවෙනි බිය තමයි මේ සසරට බිය. ඒකත් සසරට බය නැහැ කියන්නේ ඒක හරි බයක්.
දෙරොන් සනයි බුදුමන්ද
අවසරයි සර්. අද ධර්ම දේශනාවේ මේ දෙවෙනි කොටසේ ඒ සඳහන් වුණ භාවනා හතර කායානුශීල සහ සමත භාවනා සහ විපස්සනා භාවනාවට අහනකොට මතක් වුණා අර දහමේ ඉගැන්වෙන සික්කති හා විහෙරති කියන දහම් පණිවිඩය සර් මේ තිස්සලව සඳහන් කරලා තියෙනවා. මට දැනෙනවා මේ සික්කති කියන එක වඩා හොඳින් මට වැටුනේ අද කියලා. මොකද අපි විපස්සනා භාවනාවේදී ওই කාරණා දෙක ගොනු කරනවා සතිපට්ඨානෙදි. නමුත් මම ප්‍රායෝගිකව මට දැනුණා මේ සික්කති විහෙරිතේ මට හරියට කරගන්න බැරි වෙයි කියලා. නමුත් අද තමයි මට තේරුනේ මේ කාය සහ සීල භාවනා කරපුවාම කෙනෙක් පුහුණු වෙනවා. සික්කති ගතියට වැඩිපුර යනවා. එතකොට දිගින් දිගටම එය කරගෙන යනකොට සමත විපස්සනා යනකොට මේ සික්කති කියන කාරණය ටික ටික මෝරන්න පටන් ගන්නවා. ඊට පස්සේ විහෙරති කියන එක ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් විපස්සනාවට යොදා ගන්න පුළුවන් වෙනවා. මේ අදහස වලට ගොනුණා මේ භාවනා හතර එකිනෙකට යෑම නිසා. මොකද අද භාවනා කියලා විපස්සනාව තමයි ඉස්සරහට ගන්නෙ. අපි ඔය බය කරනවා. මහා ලොකු මහා පරිමාණයේ නිකන් වෙළඳ පොලක් නිර්මාණය කරන භාවනා මධ්‍යස්ථානක් කියන විපස්සනා භාවනා කියලා. නමුත් ප්‍රායෝගිකව ගත්තහම ඇත්තම කරන්න ගියාය දන්නවා මේ ආපස්සට යනවා ගොඩක් අය අත්තරලා නවත්තනවා භාවනා. භාවනාවට බිය වෙනවා. නමුත් සර්ජිකල් කරපු මේ කාය සහ සීල භාවනාව පටන් ගත්තොත් කෙනෙකුට ක්‍රමානුකූලව දිගින් දිගටම අර සික්කති විහෙරති කියන තැනට යන්න පුළුවන් කියන අදහස මට මේකෙන් ආවා. සේට ගොඩාක් පින් මේ සම්බන්ධයෙන්. ඉතින් මම එක්කින් ප්‍රශ්නයක් මේ මතු කරන්නේ මට ආපු ඒ අදහස තමයි මම මේක ඉදිරිපත් කළේ. මට ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ ඇයි සර් මේ භාවනාව කියලා මේ විපස්සනාව උලුප්පන්නේ හැම වෙලෙම ඇයි අපින් ඈත් කරන්නේ? මොකද විපස්සනාව කියපුවම එක්ක භාවනා මධ්‍යස්ථානයකට යන්න ඕන, එක්ක කැලේකට යන්න ඕන. එතකොට ගොඩක් අය මේ ධර්මයෙන් ඈත් වෙනවානේ. හැබැයි ඊට වඩා සත්‍ය ක්‍රමයක් තියෙනවානේ. දැන් සසරේ ඉන්න පුද්ගලයා හැටියට පටන් ගන්න තැන් තියෙනවා. කාය භාවනාවෙන් පටන් ගන්න පුළුවන්, සීලෙන් පටන් ගන්න පුළුවන්. يعني ගෙදර ඉන්න ගමන්ම ඒක කරන්න පුළුවන්. තමුන්ට වෙලාවක් තියෙනවා නම් මධ්‍යස්ථානෙට ගිහින් ඒ මේ අදාළ ගුරුවරුන්ගෙන් උපදේශනම් කරන්න පුළුවන්. එහේ මේ විපස්සනා භාවනාව කියලා හැමලේම මං පොඩි කාලේ, තරුණ කාලේ මේ වයසට ගියාමත් ඒක තමයි උලුප්පන්නේ. එතකොට ජනතාවගෙන් ඈත් වුණානේ මේ ධර්මයේ. ඇයි එහෙම දෙයක් වෙන්නේ කියනක තමයි සර් මගේ ප්‍රශ්නේ. ඒකට වඩා පිං
ඔව් පළවෙනි කාරණේ ඔබතුමා අර බුද්ධමාට වැටුණේ අවබෝධයේ අපත් සමග බෙදාගත්තා. ඒක හරි වටිනවා. මේ ඔව් ඉස්සල පුහුණුව තමයි අවශ්‍ය. සික්කති කියන්නේ පුහුණු වීමනේ. ඒතරේ පුහුණු වීම තුලින් දැන් ආය භාවනාව සම්පූර්ණ වෙනවා කියන්නේ ඒ අනුව ජීවත් වෙන්න පටන් ගන්න. ඒතර විහෙර දැන් ආය පුහුණු වෙන්න ඕනේ. පුහුණු වෙලා වෙලා දැන් විනාඩි 45ක් එකක් හරි ඒරියව ඉන්න පුළුවන්. ඉතින් ඒක පැය දෙකක් කරගන්න, තුනක් කරගන්න එහෙම අවශ්‍ය නැහැ. එහෙම ගියොත් ඒක අපි අර මේ භාවනා කරන්නේ ඊට පස්සේ අපි දිගටම බලන්නේ මේ මමත්වයෙන් ඉලක්ක හඹා යන්න. එහෙම අවශ්‍ය නැහැ. මේක කිසියම් විනාඩි 45ක් පැයක් උඩරීම පැයකමාරක් කියන්නේ ඒ හොඳටම විනාඩි 45යි පැයකමාරයි අතර වාඩි වෙලා ඉන්න කය පුහුණු කරා නම් ඇති. ඒකෙන් ඒ පුහුණු නවත්තන්නේ. මෙහාට කෙලවරක් නැතුව ගෙනියන්න හදන්න එපා. ඒක භාවනා කරන්න හැම වෙන්නේ නැහැ. එතකොට අන්න විහෙරති. දැන් ජීවත් වෙනවා. ඒ පුහුණු නැතිලා ඉන්නවා. ඒ වගේ අනිත් කාරණාත් පුහුණු වුණාම ඒ සික්කති ළඟට විහෙරති පුහුණු ඇතුලේ ගියාම අන්න සීල භාවනාවට යන්න අපි දැන් සුදුසුයි. සීලේ එතනින් සීලේ පුහුණු වෙනවා. ඒ පුහුණු වෙලා ඒ ඇතුලේ ජීවත් වෙනවා. ජීවත් වුණාම ඒකත් අපි දැන් ගිහියයි විදියට ඒ ඔක්කොම ඒ කෝටියක් සංවර සීලෙම හදන අපි ඒව කරන්න හදන්න එපා. එහෙම කරන්න ගියොත් කරගන්න බැරි වෙනවා. මේ අපිට ආර්ය අෂ්ටායික මාර්ගයේ ඉලා තියෙන සීලයක් තියෙනවනේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ ටික මේ සම්මා ආජීවයෙන් උගක් කියලාට කාය භාවනාව. සම්මා වාචා කම්මන්ත දෙක සීලේ විදිහට අරගෙන ඒක පුහුණු වෙන්න. පුහුණු නම් යනවා ඉන්නවා. ඉන්නවා කියන්නේ විහෙරති. සික්කති විහෙරති. ඒ විහෙරති தත්ත්වයට ආවම තමයි චිත්ත භාවනාව පහසු වෙන්නේ කරගන්න. පහසුයි. එහෙම නැත්නම් කායත් පුහුණු කරනවා, සීලයක් පුහුණු කරනවා, එයාස්සේ හිතත් පුහුණු කරනවා, එයාස්සේ විදර්ශනාවත් මේ ඔක්කොම එකට පුහුණු කරන්න ගියොත් නම් අමාරුයි. එකයි එක වෙලාවයි පුහුණු කරන්න පුළුවන්. හතරක් බෑ, දෙකකුත් බෑ. හතර එකක ජීවත් වෙන්න ඕනේ. එකක ජීවත් වෙමින් තමයි ඊළඟ එක පුහුණු කරන්නේ. ඉතින් ඔබතුමාට ඒ කාරණේ ඔබතුමා තුළින්ම අවබෝධ කර ගැනීම සහ ඒ අවබෝධය හැමදෙනා සමගම කරුණාවෙන් බෙදා ගැනීම ගැන හැමදෙනා වෙනුවෙන්ම කෘතඥ වෙනවා අගය කරනවා. විදර්ශනාව පිළිබඳ විවිධ මත තියෙනවා. ඒ එහෙම වෙලා තියෙන එකක් තමයි මේ උතුම්ම භාවනා විදර්ශනා භාවනාව. ඒක ඇත්තනේ බුද්ධ ශාසනයක දකින්න තියෙන භාවනාව තමයි විදර්ශනා. හැබැයි ඔය කාය සීල චිත්ත භාවනා භාවනා විදියට තියෙන්නේ බුද්ධ ශාසනයක විතරයි. අපි ඒක තේරුම් ගන්න ඕනේ. කාය සීල චිත්ත කියන්නේ සමාධි සමතේ වුණත් භාවනාවක් විදියට තියෙන බුද්ධ ශාසනයේ පමණයි. ධ්‍යාන තිබුණා. හැබැයි සමා සමාධිය නැහැ තිබුණේ. මේ කාරණේ තේරුම් නොගැනීම මට හිතෙනවා එක හේතුවක් ඔය විදර්ශනාවට ලොකු තැනක් දීලා. විදර්ශනාව ගැන කියන්නේ බුද්ධ ශාසනයේ පමණයි තියෙන්නේ. නේද? සමාධියත් සමා සමාධියත් තියෙන බුද්ධ ශාසනයේ පමණයි. ඒ සම්මා වාචා සම්මා කම්මන්ත තියෙන්නේ බුද්ධ ශාසනයේ පමණයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ බුද්ධ ශාසනයේ පමණයි. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒකාංගයක් අනිත්‍යංගයට වැඩිය උසස් මේක පහත් කියන්න බෑ. එහෙම කියන්න බෑ. ඔව් කියන්න.
සර් මට ඇත්තටම මේ කලින් මහත්මයා අහපු ප්‍රශ්නේ හා සමානමයි මම මේ ප්‍රශ්නයක්වත් නෙමෙයි ඇත්තටම. දැන් සර් ඇත්තටම මේ සමස්ත දහමම භාවනාවයි. එතකොට දහම කියන මේ අකුරු තුන තුල ගැබ්බෙලා තියෙන්නෙම දැන් සර් කියපු ආකාරයටත් මේ මුළු භාවනාවම. එතකොට සර් ඇත්තටම දැන් අපි දරුවන් හදා වඩා ගැනීමේදී උනත් මට හිතෙනවා මේ අපි ඇත්තටම මේ දරුවන් මේ දහමට මේ මාර්ගයට එහෙමත් නැත්නම් මේ භාවනාවට පුරුදු පුහුණු කිරීමට දරන උත්සාහයන් හරි අඩුයි කියලා. ඒ කියන්නේ කායානුභාවනාව නේද, සීල භාවනාව ක්‍රමානුකූලව ඒ භාවනාවන් තුල දරුවන් නිරත කිරීම හරහා ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලන් අපි වැඩිහිටියෝ බවට පත් වෙනකොට චිත්ත භාවනාව ප්‍රඥා භාවනාව ආදී උසස් තල උසස් අවදි භාවනාවන්ට ප්‍රවිෂ්ඨ වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා. ඒ කියන්නේ දැන් දහම් පාසල් ගත්තා වුණත් අපි දරුවන්ට ධර්ම කරුණු කියලා දුන්නා වුණත් මට සිහිතෙන්නේ අපි ඉගෙනගත්තු කාලේ වුණත් මේ භාවනාවට තිබුණෝ බර තැබීම හරි අඩුයි නේද සර්? අපි බෞද්ධයෝ විදිහට මේ භාවනාව කියන එක පුරුදු පුහුණු කරන්න දීපු බර තැබීම හරි අඩුයි නේද සර්? මෙහෙම එකක් අපි කොහොමද ඇත්තට දියුණු කරන්නේ?
ඔබතුමිය ඒ කියව කාරණේ හරීම ප්‍රායෝගිකයි සහ කළ යුතු දෙයක්. ඒක භාවනා කියන්ට ඕනේ නෑ. කය පුහුණු කිරීම, සීලය පුහුණු කිරීම, මේ වචන නැතුව දරුවෙකුට ඒ ටික කියලා දෙනවනේ. අපි කළ යුතු දේ, නොකළ යුතු දේ මොනවද, කන්න ඕනේ මොනවද, නොකා යුතු දේ මොනවද, ඒවා කියලා දෙනවනේ. ඒ අතර ওই ටිකත් කියලා දෙන්න පුළුවන්. ওই වචන ඕනේ, ආගමක් ඕනෙත්
නැහැ.
දුස්සෙක් බවට පත් කරන එක කරන්න ඕනේ දෙයක්. ඒක අපේ අපි ළඟ තිබුණු දෙයක්. ඒක දැන් නම් ඉච්චර නැහැ. නමුත් තිබුණු දෙයක්. ඔය කාය පුහුණු කිරීම, සීලය පුහුණු කිරීම තිබුණා. ඒක ආගමක් කියලා නැතුව වුණත් ඒ අපේ සංස්කෘතිය ඇතුලේ තිබුණා. අල්පේච්ඡකම, අවිහිංසාවාදී බව එහෙම තිබුණා. නැවත ඒව ඇති කරගන්න පුළුවනි. භාවනා කියන වචනේට නම් හරි බයයි. ඒ වචනේ නිකන් බය කරන වචනයක් බවට පත් වෙලා තියෙනවා. භාවනාව කියන්නත් බයයි, අහන්නත් බයයි. කරනවා කෙනෙක් කිව්වහම එහෙම කෙනෙක් ඇසුරු කරන්නත් බයයි. ඒකද එහෙම බය කරගෙන තමයි ඉන්නේ. නිසා ඒ වචනේම අමතක කළා ගන්න. ඒ වචනේම අමතක කළද ඔය ටික ඒ වචනේ ඕනේ නැහනේ. ඔය කරන්න තියෙන ටික මේකේ ලස්සනට ජීවත් වෙන්න තියෙන. මුලින් ටිකක් අමාරුයි. මුලින් අමාරුයි ටිකක්. හැබැයි පාරට වැටුනාම හරි ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. මෙතන තියෙන ජීවත් වීම පිළිබඳ කලාවක්, ජීවත් වීම පිළිබඳ විද්‍යාවක්. ඉතින් ඒ කලාවක් විදිහට මේක අපිට අඳුන්ලා දෙන්න පුළුවන්. මෙන්න ජීවත් වීමේ කලාවක්. ජීවත් වීමේ විද්‍යාව මෙන්න. එහෙම කිව්වොත් ළමෙක් වුණත් ආසයි.
ඔව් ඒක ඇත්ත සර්. ඒ කියන්නේ දරුවෝ වුණත් ඔවුන් තුලින් ඒ කියන්නේ අභ්‍යන්තරිකමය වශයෙන් නැතිවෙන පෙළඹවීමක් ඇත්තටම දැන් අද සමාජයට අතිශයින්ම වැදගත්. දරුවන් තුලින්ම මේ ධර්ම මාවතේ ගමන් කිරීමට අපි කවුරුත් කියන නිසා නෙමෙයි, අපේ දරුවෝ මේ ධම්මාර්ගයේ යන්න ඒගොල්ලන් තුලින්ම එන පෙළඹවීමක් අතිශයින්ම වැදගත් කියලා තමයි දැනෙන්නේ. මොකද ගොඩාක් නේද දැන් දරුවෝ සමාජයෙන් ඇත්තලා කියන්නේ විවිධ ආකාරයේ නේද අපි අනුමත නොකරන ක්‍රියාමාර්ගවලට යොමු වෙලා ඇත්තටම දහම් පාසලකට එකරගෙන යන්න උත්සාහ කරා වුණත් සමහර දරුවන්ට භාවනාව තියෙනවා කිව්වොත් දහම් පාසල ප්‍රතික්ෂේප කරනවා. එවැනි තත්ත්ව තියෙනවා. භාවනාව අද භාවනාවට වැඩිපුර වෙලාවක් තියෙනවා කියන එක දැනගත්තොත් නොයන්න උත්සාහ කරන තත්ත්වයන් තියෙනවා කියන එක පවා දෙමාපියන්ගෙන් ඇහෙනවා. ඉතින් අපිට සිදු වෙනවා නේද සර්, සරල ක්‍රම ඔස්සේ ඇත්තටම අපි හැමෝමත් දරුවන්වත් හැඩගස්වා ගනිමින් මේ ගමන යන්න, මේ ජීවන කලාව උන්ට කියලා දෙන්න.
භාවනාව සරලයි, සංකීර්ණ නෑ. භාවනාව සරලයි, අපි කියලා දෙන විදිහ තමයි සංකීර්ණ. වෙනස් කරගත්තාම, සරල කරගත්තාම ඕනකමක් ඇති කරන්නේ. ඒකයි මුලින්ම තියෙන්න ඕනේ. මේ භාවනා කියලා දීම නෙමෙයි, භාවනා කරන්න ඕනකමක් ඇති කරන්නේ. ඒ අවශ්‍යතාවය කෙනෙකුට තියෙන, තමන්ට තියෙන දැවෙන ප්‍රශ්න තියෙනවනේ. ඕනෑම මිනිස්සෙකුට මොන වයසේ හිටියත් දැවෙන ප්‍රශ්න ටික තියෙනවා. දැවෙන කියන්නේ පිච්චෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. එහෙම නැති කෙනෙක් නැහැ. එහෙම නැත්තම් එක්කෝ සම්පූර්ණයෙන් නිමුණු කෙනෙක්, එහෙම නැත්තම් කිසිම සංවේදීතාවයක් කියන්නේ ස්නායු ප්‍රශ්නයක් තියෙන කෙනෙක්. එහෙම නැත්තම් ඒ දෙපිරිස නෙමෙයි නම් හැමෝටම දැවෙන ප්‍රශ්න
තියෙනවා.
පිච්චෙන ප්‍රශ්න ටිකක් තියෙන ඉතින් ඒ අන්න ඒ ප්‍රශ්න හරහා තමයි ඒවට උත්තරයක් විදිහට තමයි මේ දෙන්න ඕනේ. එහෙම දුන්නාම ඕනේ කම එනවා. හැමෝටම ඕනෙන් දැවෙන ප්‍රශ්න විසඳගන්න.
ඔව්.
හරි. දඟලන්නේ තව තව කබලෙන් ලිපට වැටීම නෑ. කබලෙන් ලිපට වැටීම වෙනුවට කබලෙන් ගොඩට එන්න ක්‍රමයක්. ඒ අවශ්‍යතාවය පිළිඹීම ඇති කරාම ඊට පස්සේ අහනවා එහෙනම් කොහොමද කරන්නේ? මම නම් කරේ මෙහෙමයි කියලා අපිට කියලා දෙන්න. අලුත් නිර්මාණ ක්‍රම හදන්න ඕනේ. එහෙම හදලා තියෙනවා නම් දැන් ඒ සතිපාසල එහෙම ගත්තාම දරුවෝ හරි ආසාවෙන් යනවනේ. දැන් දහම් පාසලේ භාවනා ඉගෙන ගන්නට එනවා කිව්වහම ඔබතුමිය කියවනේ දරුවෝ එනවා අඩුයි කියලා. මම සතිපාසල වගේ ගත්තාම ඒක දරුවෝ හරි ආසාවෙන් එනවා. ඒකේ හැබැයි වෙනම නිර්මාණශීලීව තමයි උගන්වන්නේ. ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් වලට තමයි කර්මස්ථාන කියන්නේ. ඒ දරුවන්ගේ මට්ටමට, ඒ අයගේ හැකියාවන් අනුව, ආශාවන්ට අනුව, ඒ කියන්නේ චරිත ලක්ෂණ වලට අනුව එහෙම හදන්න. එහෙම හදන්න ඕනේ. එහෙම නැතුව අර කර්මස්ථානයේ පොතේ තියෙන ටික එහෙම දරුවෙකුට නෙමෙයි වැඩිහිටියෙකුටවත් එහෙම බෑ ගන්න දෙන්නත් නෑ. මේ වට්ටෝරු වෙදකමක් කරන්න බෑ. වට්ටෝරු වෙදකමකට නෙමෙයි මේ මේ ධර්ම දහම දහම නැමැති ඖෂධය දෙන්න බෑ වට්ටෝරු වෙදකම. එහෙම දෙන්න ගිහිල්ලානේ අපි මේ අමාරු වැටලා තියෙන්නේ.
හොඳයි සර්, බොහොමත්ම පිං සර්. හොඳයි
සර්, දැන් අර සර් අර ප්‍රශ්නේ පැහැදිලි උත්තරේ පැහැදිලි කිරීමේදී සර් කිව්වා මේ කාය භාවනාව, සීල භාවනාව, සමාධි භාවනාව, ප්‍රඥා භාවනාව කියන එකක් පමණයි එකවර කරන්න මේ කරන්න ඕනේ කියලා. ඒක තව චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් නම් සර්.
භාවනාව පුහුණු වීමයි ඒ පුහුණුව ඇතුලේ ජීවත් වීමයි කියලා දෙකක් තියෙනවානේ. ඒ ඉස්සල්ලා අපි පුහුණු වෙන්න ඕනේ. ඒක පුහුණුවට වර්ධින් බැරි වෙනවා. හැබැයි ඊට පස්සේ ඒක පුළුවන් වෙනවා. පුළුවන් වුණාට පස්සේ තමයි ඇත්තටම භාවනාව පටන් ගන්න. එතකල් අපි කරන්නේ පුහුණු වෙනවා. ඉගෙන ගන්නවා කියන්නේ පුහුණු වෙනවා. එතකොට වර්ධින් බැරුව යනවා. අත්වැරදීම් වෙනවා. දමල ගහනවා, ආයෙ පටන් ගන්නවා, ආයෙත් වරදිනවා, ඉතින් ආයෙ හරියනවා. ඒ මෙහෙම ගිහිල්ලා පුළුවන් තැනකට එනවා, කරගන්න පුළුවන් කියලා. ඒ පුළුවන් තැනින් තමයි භාවනාව පටන් ගන්න ඇත්තට. එතකල් කලේ පුහුණු වීම ට්‍රේනින් එක. ඒකෙන් පස්සේ තමයි ප්‍රැක්ටිස් එක තියෙන්නේ. ප්‍රැක්ටිස් එකයි ට්‍රේනින් එකයි දෙක. පුහුණුවයි ඒ පුහුණුව භාවිතා කිරීමයි. මම කිව්වේ ওই හතරම එකපාර පුහුණු කරන්න බෑ. එකයි එකපාර පුහුණු කරන්න පුළුවන්. එකක් පුහුණු කරාම ඒක ඒක අනුව දැන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඊළඟ එක පුහුණු කරන්න යන්නේ. ඒකත් පුහුණු කරාම දැන් දෙකක් එකට ඉන්න පුළුවන්. උනාම තමයි තුන්වෙනි එක පටන් ගන්න ඕනේ පුහුණු කරන්න. හරියට භාෂා හතරක් එකපාර ඉගෙන ගන්න ගියාම වැටෙන අමාරුයි තමයි. අලුත් භාෂා හතරක් එකිනෙකට වෙනස් මේ හතරම එකපාර ඉගෙන ගන්න ගියොත් එකක්වත් ඉගෙන ගන්න ඔක්කොම පටල ලැබෙනවනේ. වචන පටල ලැබෙනවා, උච්චාරණය පටල ලැබෙනවා, ව්‍යාකරණ පටල ලැබෙනවා, තේරුම් පටල ලැබෙනවා. ඒ නිසා භාෂා ඉගෙන ගන්න නම් එකයි එකපාර. දෙකක් නෑ. ඒක ඉගෙනගෙන ඉවරුනාම ඒ භාෂාවෙත් තව එකක් ඉගෙන ගන්න පුළුවන්. තුන්වෙනි භාෂාව ඉගෙන ගන්න පුළුවන්. අර දෙවෙනි භාෂාව හරියට ඉගෙන ගත්තාම ඒ භාෂාවෙන් දෙවෙනි භාෂාවෙන් ලියවුණු පොතපත ඒ දෙවෙනි භාෂාව කතා කරන ගුරුවරු ඇතුළු කරගෙන තුන්වෙනි භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැතුව භාෂා හතරක් එකපාර ඉගෙන ගන්න නම් බෑ. ඒ වගේ තමයි පුහුණු වෙන්න බෑ මේ හතරම එකපාර. හැබැයි එකක් පුහුණු වෙලා ඒක අපිට පත්‍යම් වුණාම ඒ මත ඒක ඇතුළේ ජීවත් වෙමින් දෙවෙනි කාරණේ පුහුණු වෙන්න. ඒකයි
කියන්නේ. පැහැදිලි සර්. ගොම්පින්.
සීලය භාවනාවක් වෙන්නේ ආවර්ජනයකින්ද? ඒ ආවර්ජනය කරන වෙලාවට සීලය භාවනාවක්. ආවර්ජනය කරනකොටත් කවුගේ පැය කොහොමද ගෙවුනේ? එතකොට අපි ඉන්න ඕනේ කියලා හිතපු විදිහක් තියෙනවනේ. ශික්ෂාපද සමාදන් වෙලා හෝ සමාදන් නොවි අපි හිතුවනේ මම මෙහෙම ඉන්නවා, මේ දේවල් කරනවා, මේ දේවල් කරන්නේ නැහැ කියලා. දැන් අපි බලනවා අරගෙන පහුගිය වරුවේ උදේ වරුවේ එහෙම හිටියත් මම උදේම කිව්වනේ මෙහෙම ඉන්නවා කියලා. ඒ විදිහට හිටියත් බලනවා ආවර්ජනය කළා. ඒකට ඒක භාවනාවක්. ඒ ආවර්ජන භාවනාව ප්‍රතිවේක්ෂා භාවනාව සීලානුසතියේ එක කොටසක්. ඒ ආවර්ජනයත් එක්ක ඊළඟට මේ වර්තමාන වශයෙන් ඒ අතීතේනේ නෑ, වර්තමාන වශයෙන් සිදුවීම් වලදී, සිද්ධි වලදී ඒකට අපේ ඇතුලෙන් එන පෙළඹවීමක් තියෙනවා. ඒතරේ මේ පෙළඹවීම දැකලා ඒකට අනුව වැඩ කරනවද? එහෙම නැත්නම් අපි අර පිහිටි සීලේ ඇතුලේ ඉන්නවද? ඒකත් සීල භාවනාවක්. එහෙම නැත්තම් ඉතින් අර පුරුද්දට දෙයක් වෙන්න පුළුවන්. මොනතරම් සීලේ සීල් ශික්ෂාපද සමාදන් වෙලා හිටියත් පුරුද්දට දේවල් වෙනවා. පුරුද්දට වෙන්නේ අපි එතනදී සීල භාවනාවට එන්නේ නැති නිසා. එතන ඒක ශික්ෂාපද රැකීමක් මිසක් සීල භාවනාවක් කරගෙන නැහැ. සීල භාවනාවක් කරගන්න නම් මේ අවස්ථාවලදී සීලේ කැඩෙන වෙලාවල් තියෙනවානේ, සීලයට පිටින් වැඩ කෙරෙන්න පෙළඹෙන වෙලාවල්. අන්න ඒ වෙලාවල් වලදී සිහිය හදාගෙන බලනවා. ඔව්. පෙළඹීම මේකයි. මේ පැත්තට. හැබැයි මම යන්න හිතුවේ මේ පැත්තට ඔළුව හරවගත්තේ. ඉතින් ඉතින් මේ පැත්තටයි යන්න නැතුව මේ පැත්තට වැටෙන්නේ කියලා බලලා එතකොට ඒකේ ආදීනව බලන්න පුළුවන්. සීලේ ආනිසංස මෙනෙහි කරන්න පුළුවන්. ඒ විදිහට එතනදී තීරණයක් ගන්නවා. දැන් අපි සීල් සමාදන් වෙන වෙලාව විතරනේ තීරණය ගන්න. ඒක මදි. ඒ අවස්ථාවලදී තා චේතනාවක් ඇති කර ගන්න ඕනේ. ඒ සමාදන් වුණු සීලයට අනුවම ඉන්නවා කිය. සිටුවීමක. ඒ ඉන්න වීරිය කරන්න. ඒ වීරිය කරනකොට ඒක තමයි මාර්ගය දහම කියලා කියන්නේ. එහෙම වීරිය කරනකොට ඒ තීරණය ගන්නකොටම හිතට සතුටක්. එතනම එනවා හිතට ලොකු සැහැල්ලුවක් සැනසෙල්ලක්. සාමේ තීරණේ ක්‍රියාත්මක කළත් නැහැ. හැබැයි තීරණේ ගන්න. ඒ චේතනාවත් එක්කම සැහැල්ලුවක් සැනසෙල්ලක් ඇති. හරි සතුටක්. ඒක තමයි මේ සම්දිත්තික අකාලික කියලා කියන්නේ. එතනම ඒ සැනසෙල්ල තියෙන වෙලාවෙලාවේ ඒ සැනසෙල්ල තුන අපිට අඳුනා ගන්න ලැබුණා නම් හරි ලේසි. ඊට පස්සේ ඒ සීලයට අනු ඉන්න අපි හැබැයි අපි හිතුවත් මේක පස්සේ දවසට තමයි මේ සැනසෙල්ල ලැබෙන්නේ කියලා. එතකොට ඒ පුළුවන් සීල රකින්න. හැබැයි ඒක භාවනාවක් වෙන්නේ නැහැ. භාවනාව වෙන්නේ මෙතනම හේතුඵල දකිමින් මේ වෙලාවේ ඒ පෙළඹීමට යට වුණොත් ලැබෙන අසහනයයි, පෙළඹීමට යට නොවුනහම ලැබෙන සැනසීලයි දෙක මෙතන මෙතනම කිරලා මැනලා බලනකොට බලලා ඒ ඇති වෙන අවබෝධයත් එක්ක සිල්වත් සිද්ධි. ඒක තමයි සිල්පාව කියන්නේ. ආවර්ජනයකට ලොකු උදව්වක්. එහෙනම් කොහොම හිටියත් අපේ සීලේ එහෙම සිහියක් එම මොහොතේම නැති වෙනවනේ. ඒ නිසා තමයි වරින් වර ආවර්ජනය කරලා බලන්න ඕනේ. එහෙම හිටියද ඉන්න බැරි වුණු වෙලාවල් තිබ්බද? සමහර ඒවා දන්නේ නැහැ අපි අත්. එහෙම බැරි වෙන වෙලාව. අපව ගන්න ඇයි බැරි? ඇයි වෙලාවයි බැරි වෙන්නේ? ඒක හේතු ටිකක් වෙනවා. ඒ හේතු ටික අපෝ වර්තමානයේට ගෙනල්ලා වර්තමානයේ හේතු ආවර කරගන්න. ආවර කරගෙන ඒක තමයි
තව ප්‍රශ්න තියෙනවද? තව එක ප්‍රශ්නයක් සර්. දැන් විපස්සනා භාවනා කරනකොට සමහර තැන්වලදී මම හිර වෙනවා. එහාටත් යන්න බැරුව මෙහාටත් යන්න බැරුව එකම තැනම කැරකෙනවා වගේ දැනෙනවා. එතකොට ඒ අවස්ථාවේදී හොයලා බලනකොට සමහර වෙලාවට තේරෙනවා මගේ සීලේ අඩුපාඩුවක් තියෙනවා කියලා. එතකොට මම කලියුතු වන්නේ විපස්සනා ඒ භාවනා නවත්තලා සීලය ගැන අවධානය යොමු කළා. එහි පුහුණුවක් ලැබලා විරහිත ඒ විදිහට ජීවත් වෙලා නැවතත් මට විශ්වාසයක් ආවට පස්සේ මගේ සීලය දැන් කිසියම් මට්ටමක තියෙනවා. නැවතත් මම විපස්සනාව කරන එකද හරි ක්‍රමය?
විපස්සනාවේදී ඔය හේතුඵල සම්බන්ධය හොයාගැනීම විපස්සනාවෙන් කරන්නේ. ඉතින් ඒ එතන ඒ හේතුවක් හොයාගස්ස දැන් ධම්මපස්සනාව කියන්නේ ඒ හේතු හොයාගත්ත මේක කෙරෙන්නේ නැති ඒ ක්‍රම තන හිට වෙනවා කරකෙනවා. ඒ බැලුවාම තේරෙනවා අපේ පැවැත්මේ යම් කිසි හේතුවක් තියෙනවා. ඒ හේතුව දැක් ඉතින් මේ ඉතින් ආපහු යන්න නම් ඕනේ නෑ. ගිහිල්ලා හදන්න බෑනේ. අතීතෙට ගිහිල්ලා හදන්න බෑ. හැබැයි එතනදී අපිට පුළුවන් අලුත් කරගන්න. සිල් අලුත් කරගන්නවා කියනවා. ඒ වෙලාවේ හේතුවත් දැකලා එහෙම වුණේ ඇයි කියලා දැනගෙන නැවත එහෙම අවස්ථාවකදී ඒ මට්ටමට වැටෙන්නේ නැහැ කියලා වැටෙනවා කියන අදිස්ථානයක් ඇති කරගන්න. ඒක තමයි සීලය අලුත් කරගන්න. ඒකට අතීතයට යන්න ඕනේ නැහැ, කාලයක් ගන්න ඕනේ නැහැ, ඒ වෙලාවෙන් පුළුවන්. ඒක පාලි වාක්‍ය කියලා නම් නෙමෙයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඒකෙන් අපි අපිව රවට්ටා ගැනීමක් වෙන්නේ නැහැ. මොනවාද කායේන වාචා චිත්තේන පමාදෙන් අපි උන්තිවාම අපි කරන එකෙන් හරියට shape වෙන්න තමයි. password එක කියපුවාම පෞද්ගලික ඔක්කොම delete වෙලා යනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ පාලි ඕනම නැහැ. පාලි ටික අතහැරලාම දාන්න. ඉතින් අපි රවට්ටා ගැනීමක් වෙන්නේ ඒක හෘද සාක්ෂියට එකඟව අවංකවම හෘද සාක්ෂියට එකඟව බලන්න. එහෙම උනේ ඇයි? එහෙම වුණා කියන එක අවංකව පිළිගන්න එකම ලොකු දෙයක්. අපි අපිට අවංක වීම උජුච්ච කියලා එහෙම කියන්නේ කරණී සුත්තේ. ඊළඟට ඇයි එහෙම උනේ කියලා බලන්න. එතන යෝනිසෝ මනසිකාරය ඕනේ වෙනවා, හේතුඵල හොයාගන්න. ඊළඟට ඒ හේතු ටික නැති කරගන්න මොනවද කරන්න? හේතු නැති කරන්න, ඵලෙ නෙමෙයි හේතු නැති කරන්න. මොනවද කරන්න ඕන? සීලය රැකෙන හේතු ඇති කරගන්න නම් මොනවද කරන්න කියලා බලන්න. ඒ කියන්නේ ටිකක් අපිට තේරෙන මට්ටමින් අපි හොයලා බලනවා. අපිට බැරි මට්ටමක් තියෙනවා නම් අපි දන්න කෙනෙක්ට ඒක අහන්න පුළුවන් පස්සේ වෙලාවට. අපිට පටන් ගන්න අපිට තේරෙනවා. නැත්නම් එකපාරට අපි තව කෙනෙක්ගෙන් අහන්න ගියොත් නම් අපිට කවදාවත් මේ අවබෝධයට යන්න බෑ. අපි හැමදාම දැනුම ඇතුළේම හිර වෙලා ඉන්නවා. තව කෙනෙක්ගෙන් පොත කියන අපි බලන්න. තමන්තුලින් පටිච්චසමුපාදේ අපි තුලින් දකින්න. තව කෙනෙක්ගෙන් නෙමෙයි අපි ඇතුලේ. එතකොට එහෙන් පේනවනේ. එහෙනම් ඉබලින් අපි අදිස්ථාන කරන්න. එහෙම නොවි ඉන්න මේ හේත් ටික මම පුහුණු කරනවා. පුහුණු කරනවා මේ අවස්ථාව. ඉතින් එහෙම පිරිසිදු කරගෙන සීල් පිරිසිදු කර ගැනීම, සීල් අලුත් කර ගැනීම. මේ දෙකම එකට වෙනවා. ඒ වෙලාව ඊට පස්සේ අර ආය බලන්න ඊපස්සෙනව පටන් ගන්න යන්න. ඒ නවත්තපු තැනින් පටන් ගන්න යන්න බලන්න. එතකොට ටිකක් ඊට එහා තව අඩියක් හරි යන්න පුළුවන් වෙයි. කිලෝමීටරයක් නොවුණත් තව එක යාරයක් හරි මීටරයක් හරි යන්න පුළුවන් වෙයි. අර අදිස්ථානයට අනුව ඊට පස්සේ ජීවත් වෙනකොට ජීවත් වෙන්න බලන්න. ඒ බලනකොට හිමි ඉන්න පුළුවන් වෙයි. හැබැයි තව වැරද්දක් වෙයි. කිසිම වැරද්දක් නොවෙන එකක් මේ නොවන තැනකට යන්නේ. තව වැරද්දක් වෙයි. එතනින්ත් ආපහු ආවර්ජනයක් කරලා ආපහු බලලා ඒකත් නිවැරදි කරගන්න. එහෙම යන ගමනක් ඔය තෝක අනේ අනේ කියලා කියන්නේ ටික මොහොතින් මොහොත. එක පාටම මේ අංග සම්පූර්ණ කෙනෙක් අච්චුවකින් එළියට අරගෙන මගේ විපස්සනාවට දාන්න බෑ. එහෙම එකක් නෑ. ඒ විපස්සනාව ඇතුළෙම අපි නිවැරදි කරගන්න.
අබිලිස ජිරෝන් සර්ණේ
හොඳයි. කල්‍යාණ මිත්‍ර හිතවතුනි, පොසොන් පොය දවසේ අපි නිල්ලම් භාවනා මධ්‍යස්ථානයේ ඇමින මේ වැඩසටහනත් සමග සම්බන්ධ වුණා. එමෙන්න ඉතින් සම්බන්ධ වුණා දුර සිට. මේ දෙකේ ලොකු වෙනසක් නැතුව ඇති. කියන්න බෑ කවුද වැඩිම ප්‍රයෝජන ගන්න, එළියේ ඉන්න අයද ඇතුළේ ඉන්න අයද, කියන කෙනාද අහන කෙනාද, එහෙම කියන්න බෑ. ඒක වෙනස්. මයිටත් බෑ, මනින්ට ඕනෙත් නෑ. මේ කවුරුත් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගන්න, ආයි ගන්න වෙලාවක් ලැබෙයිද නැද්ද දන්නේ නැති නිසා මේ එහෙම වාග්යක් කාටවත් ලැබිලා නැහැ. ඒකයි කියන්න හැදුවේ. මේ කටකට එහෙම වාග්යක් ලැබුණේ නැහැ. එහෙම තෑග්ගක් ලැබිලත් නැහැ. එහෙම තෑග්ගක් තියාගෙන අපි මොනතරම් විඳිනවද, විඳවනවද, දුප්පත්ද, හරි සංවේගයක් ඇති වෙන්නේ. කම්පා වීම වෙනුවට මෙතනින්වත් මෙතනින්වත් අපිට ආපහු දෙන්න පුළුවන් නම් මේ දහමත් එක්ක නැවත නැගී හිටින්න පුළුවන්. සමාජයක් විදිහට නැගී හිටින්න පුළුවන්, රටක් විදිහටත් පුළුවන්. අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මිකෝ නම් සැකයක් නැහැ. ඒ පොසොන් පණිවිඩය අපේ හදවතටම ගනිමින් හිතවතුනි අපි මේ වැඩසටහනේ අවසානයේ දෙමු. මේ නිල්ලම් භාවනා මධ්‍යස්ථානයේ පැමිණි කල්‍යාණ මිත්‍ර හැම දෙනාටම මේ වැඩසටහන සඳහා පොය වැඩසටහනට මේ දින කිහිපෙම නිවාසිකව හිටියා. ඊයේ සවසත් අද උදෑසන ඒ දාන අනුග්‍රහය දැක්වේ සුපුරුදු පරිදි කල්‍යාණ මිත්‍රත්වත් බණ්ඩාරනායක මහත්මා බොහොමයි ලෙන්ගතු ලොකු ආදරයකි ගෞරවයකි එක්කෙනෙකුට දෙන්නෙකුත් නෙමෙයි හැම දෙනාට ඒ සත්කාරය කරයි. වගේම අද දවල් දානේ පිරිනමන්නේ කල්‍යාණ මිත්‍ර වෛද්‍ය මිත්‍රි හේරක් මහත්මා ඒ මහාචාර්ය චන්ද්‍රා ඒකත් වඩුන්නේ මහත්මියත් ඒ පවුලේ හැම දෙනාමත් එකතු වෙලා. ඉතින් ඒ එතුමාත් එතුමියත් මධ්‍යස්ථානයේට කොහොම හිතවත් නිතර උපසප හොයනවා. කළ හැකි උපකාර කරනවා. ඒ වගේම මේ හැමදෙයක්ම දක්වලා කරන සමහර සමාජ සත්කාර වලදී සක්‍රියව දායක වෙනවා. විශේෂයෙන් සංහිඳ වැඩසටහන ඒ දහම් පණිවිඩය බොහොම සරලව සමාජගත කරන්නේ. එතුමා ඊගතම ආරම්භයේ සිට මේ දක්වාම ලොකු කැපකිරීමක් කරනවා. එතුමියක් වලින්ම ඒවට සම්බන්ධ වුණා. බුදර්මක වැඩසටහන විශේෂයෙන් දැන් මේ දානය පෞද්ගලික කිව්වොත් මම කොහොමත් කන්නේ බොන්නේ දෙන දෙයක් තමයි. කවුරු හරි දෙන දෙයක් කන්න බොන්නේ දෙන දෙයක් අඳින්නෙත් කවුරු හරි දීපු දෙයක් ඉන්නෙත් කවුරු හරි හදලා දීපු දැනක මේ දැන් මේ කාලේ කියන මේ ආහාර හිඟයයි ආහාරවල මිල ගැනනුයි ඇහෙනකොට හරි බයක් හිතෙනවා ලැජ්ජාවකුත් හිතෙනවා කන්න මේ දෙන දේවල් අන්න මොන අත්‍තරම් බයක් ලැජ්ජාවකුත් මේ කනන් ධන උච්චර ගණන්ද කිය ඒ වගේම අමාරුද හොයාගන්න ඒ බිය ඇතන හැම දෙනාටම ඇති වෙන්නේ තමන් හම්බ කරගෙන කෑවත් සෞඛ්‍යනේ දෙන දෙයක් පරිභෝජනය කළ ඒ බය අපි අරව ගන්න ඕනේ. ඒ සම්පත් නිෂ්පාදනය කරන හැම දෙනා කෙරෙහිම කෘතවේදී වෙන්න අපට ඒ සම්පත් අපේ දෑතට ලැබෙන්න අපිට පරිභෝජනය කරන්න නිෂ්පාදනය කරන්න වෙන ලැබෙන හැම දෙයක් කෙරෙහිම උදවේදී වෙන්ට හදවතින් සහ ඒ පරිභෝජනය කරලා අපි මොකද කරන්නේ ඒක වගකීමක්. කවුරු හරි දෙන දෙයක් අපි අරගෙන අපිට ඕනි දේවල් කරන්න බෑ ඒව කාලා බීලා ඇඳලා එහෙම නිදහසන්නේ අපි හිතනනේ නිදහසක් තියෙනවා. කවුරු හරි දෙන දෙයක් අපි අරගෙන අපිට ඕනි දේ කියන්න බෑ. ඒ පුහුණු වෙමි. එහෙම නැත්නම් ණයයි. ඒක මහා බරපතල ණයක්. ඔය රට ණය වුණාට වැඩිය නෑ. ඒ රටේ වෙලා ඒවා ගන්න බැරුව පංකුලොත් වෙලා ඊට වැඩිය ආධ්‍යාත්මිකව පංකුලොත්. සාංශාරිකව පංකුලොත්. ඒ බර ඔළුවට ගන්න. ඉතින් කල්‍යාණ මිත්‍ර වෛද්‍ය හේරත් මහත්මයාණෙනි චන්ද්‍රාහිරත් මහත්මියනි කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක යන්නේ සහ අද දානයේදී අම් ආකාරයෙන් අතේ ඊයේ සම්බන්ධ වන මේ සෑම කල්‍යාණ මිත්‍රෙක්ම කියානිම කරලා බැරි තරම් දෙත්‍යාංගම වූ අනුග්‍රහයක් තමයි දැක්වේ. ඒ අනුග්‍රහයට අපි හැමදෙනාම කෘතඥ වෙනවා, කෘතවේදී වෙනවා. අපි ණයකති කියන එකක් කියන්න කැමති. ඒ මූල්‍ය ණයකති කමන්නේ මේ වෙනයි දෙවන්ට පුළුවන්. මේ මාර්ගයට කිරීමෙන් පමණයි. ඒ ණය ඒ විදිහට අපි හැමෝම දෙවමු කියන අතිස්ථානය ඇති කරගනිමු. ඇති කරගෙන ඒ අනුග්‍රහය දැක්තු ඔබ ඒ කල්‍යාණ මිත්‍ර සෑම දිනාටම අපි කෘතවේදී පුණ්‍යානුමෝදනාව කරමු. මේකේ ඥාතීන් සිටිනවා නම් මේ වගේ අවස්ථා දිහා බලලා සතුටු වෙන්න කැමති, සතුටු වෙලා අනුමෝදන් වෙන්න කැමති ඒ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා, අනුමෝදන් කරගන්ට ඒ අයට හැකි වේවා, අනුමෝදන්ව සත්පුරුෂ ආශ්‍රය කොහිදි හරි විශ්වයේ ලැබී ඉන්න තැනක වඩා වඩා ධර්ම මාර්ගයට ඒ සෑම දෙනාම යොමු වේවා. උපාප සෑම දෙනාටම දානීය, පිරිනැමු සෑම දෙනාටම දානීය, පරිභෝජනය කරන සෑම දෙනාටම මේ සියලු වාසනාවන් කුසලයන් උදව් කරගෙන මේ භයංකාර අවිනිශ්චිත වූ සාංසාරික ගමනින් වහ වහා නිදහස් වෙන්නට හේතු වේවා, වාසනා වේවා. සෑම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසීමක්